नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवादं रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु।
श्रद्धावंत पिंगवत्नि
उदयवर्य अपिगन गत्ते उपाले सूत्रे मध्यम निकाये हवस्सर्य अपिगन गन्नेत मध्यम निकायट आयति देशना वाक्य මේ සූත්‍ර දේශනාවේ නම සීක සූත්‍රය. සීක පුහුණු වෙන කෙනා ගැන දෙසුම. ඔබට මතකද මං උදේ ඔබට කියපු කරුණු වලින් බලගත්තද කාරණේ මොකද්ද කියලා? මොකද්ද? මේ ධර්මයෙන් අපි මොකද්ද ඉස්සෙල්ලාම ගන්න ඕනේ? පැහැදීම. ඒ පැහැදීම නැතිවීමේ අර්බුද තමයි හැමතැනම තියෙන්නේ. පැහැදීම ඇති වෙන්න බුද්ධ දේශනාවේ තියෙන පරිපූර්ණත්වයේ දකින්න ඒ දේශනාව සම්පූර්ණයෙන්ම අපි දැනගන්න ඕනේ. මං කියන්න හොඳ උදාහරණයක්. සුබ කියලා තරුණෙක් බුදුරජාණන් වහන්සේ එතකොට පිරිනිවන් පාලා දීඝනිකායේ සූත්‍රයේ තියෙන සුබ සූත්‍රයේ ආනන්ද හාමුදුරුවන්ට තමන්ගේ නිවසට වඩින්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ වැඩියා. අහනවා ස්වාමිනී ආනන්දයන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ වැඩින්නදී මේ නිතර නිතර උන්වහන්සේ මොකක්ද මේ සමාජයට කිව්වේ? නිතර නිතර මොකක්ද උන්වහන්සේ ප්‍රකාශ කළේ? ආනන්ද හාමුදුරුවෝ කියනවා, පින්වත අපගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දී නිතර නිතර කියා දුන්නේ ආර්ය සීලය ගැන, ආර්ය සමාධිය ගැන, ආර්ය ප්‍රඥාව ගැන. අනේ ස්වාමීනි මට කියනවද ඒක කියලා ඇහුවා. ලස්සනට සීලස්කන්ධය විස්තර කළා ආනන්ද හැමඳුරෝ. සමාධි ස්කන්ධය විස්තර කළා. අභිඥා, අරහත්ය, ආශ්‍රවක්ෂය කරත් ඥානෙ දක්වා විස්තර කළා. දැන් මේක විස්තර කළේ කාටද? අර සුභ කියන ගිහි ජීවිතය ගත කරන තරුණයාට. එතකොට එයාට සම්පූර්ණම බුද්ධ දේශනාව අහන්න ලැබුණා. මුල්මදාග පිරිසිදු ආර්ථ සහිත පැහැදිලි වචනවලින් යුතු නිවන් මඟ අහන්න ලැබුණා. අන්න හිත පැහැදුණා. අපේ ඇයට හිත පහදින්න නොලැබෙන්න හේතු බොහෝ අයට. මේක සම්පූර්ණයෙන් මේ මුල්මදාග පිරිසිදු ආර්ථ සහිත ව්‍යංජන සහිත ආකාර සර්වාකාරයේම පිරිපුන් වූ නිවන් මඟ අහන්න ලැබෙන්නේ නැහැ. ඒ ඊට ඉස්සෙල්ලා සැකේන ඕක කොහොම කරන්නද කියලා අහනවා. පුළුවන්ද කියලා අහනවා. ඔහම අර සැකේන මිසක් මේකට හිත පහදවාගෙන අනේ මෙහෙම ධර්මයක් නේ තියෙන්නේ, මෙහෙම ප්‍රතිඵල ලැබලා තියෙනවනේ මේ ධර්මයේ කියලා තමන්ට බැරි වුණත් කමන්නේ, මේ අනුන් කරගත්ත එකක් නේ මේ කියන්නේ. ඒක රාතන් වහන්සේ නිවන් අවබෝධ කර ශ්‍රාවකිතී. ඒක දිහා බලලා හිත පහදවා ගන්නත් වාසනාව ඕනේ. එහෙමනම් අපි මතක තියාගන්න ඕනේ මේ ධර්මයෙන් අපි ඉස්සෙල්ලාම කරන්න මොකද්ද? සිත පහදවා ගන්න ඕනේ. සිත පහදවා ගත්තට පස්සේ දැන් ආනන්ද හාමුදුරන්ට තිබුණනේ පින්වත මට මෙහෙම අවබෝධ වුණා, මට මෙහෙම අවබෝධ වුණා කියලා තමන්ගේ එකක් කියාගෙන යන්න. ආනන්ද හාමුදුරුව මොකද්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේ නිතර නිතර සීලේ ආරි සීලේ දේශනා කළා. ඒ හරිය ලස්සනට ඒක විස්තර කරනවා ඊට පස්සේ. එතකොට අර සුබට අහන්න හම්බුනේ කාගේ ධර්මෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒ අර හිත පහදින්න නම් ඒ අහන කාරණේ තේරෙන්න ඕනේ. තේරුම් නැත්තම් බෑ. මේ පාර දඹදිවේදී ඉතින් උපාසිකම්ම කෙනෙක් හිටියා. බෑග් එක තියපු තැන මතක නැතුව දුවනවා එහෙම. මං අම්මා මෙහෙන්න කියලා කතා කළා. මං ඇහුවා, දැන් අපි ඉන්නේ බුද්ධ ගායාවේ. මං ඇහුවා අම්මා දැන් උදේ වැන්දද කියලා. වැන්ද කිව්වා. සිල් ගත්ත කිව්වා. මේ කොයිද ඉන්නේ කියලා. ලුම්බිනි කිව්වා. දැන් බලන්න ඉන්න තැන මතක නැති අය ඊට වඩා දෙයක් කරයිද? වංකු අම්මා මේක ලුම්බිනි නෙමෙයි, තාම ගියේ නෑ. ආ එහෙම මෙහෙම කොහෙද මේ කියලා වේ එනා. මං ඉතින් මේක තමයි කිව්වා බුද්ධ ගයා. ඉතින් ඒ වගේ දැන් අපිට මේ සූත්‍ර ධර්මයක් ශ්‍රවණය කිරීමේදී හොඳට උපකාර වෙනවා සිහිය තිබීම. හිත පහදින්න නම් සිහියෙන් අහන්න බෑනේ. නෝනේ මෙනෙහි කරන්න බෑ. හිත පහදින්නේ තේරෙන්නේ බෑ පහදින්න. ඉතින් මේ සීක සූත්‍රය හරි ලස්සනයි. මේ සීක සූත්‍රයේ තියෙන්නේ ශ්‍රාවකෙක් පුහුණු වෙන ආකාරය. මේ සීක සූත්‍රය දේශනා කරන්න පසුබිමත් ලස්සනයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ කපිලවස්තු නගරයේ නිග්‍රෝධාරාමයේ. ඒ කාලේ කපිලවස්තු නගරයේ හිටපු ශාක්‍ය කුමාරවරු අලුත් රැස්වීම ශාලාවක් හැදුවා. විවෘත කළ නැහැ කවුරුවත්. මේ කුමාරවරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිල්ල කිව්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අපි අලුත් රැස්වීම ශාලාවක් හැදුවා. හැබැයි මේ කවුරුවත් පරිහරණය කළා නෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ශාලාව භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලාම පරිහරණය කරන සීක්වා. ඒක මේ කපිලවස්තුවේ සිටින ශාක්‍යවරුන්ට පස්සේ පරිහරණය කරන්න පුළුවන්. ශාක්‍යවරුන්ට මේ භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලාම මේ ශාලාව පාවිච්චි කළොත් බොහෝ කල හිතසුව පිණිස පවතිවි. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. ඒ කාලේ ඉතින් පාරවල තාර දාලා නැහැනේ, දුවිලිනේනේ. බොහෝ ශාලාවල් වල, ගෙවල් වල, කුටි වල ඉස්සරහා තියෙනවා වතුර භාජනයක්. මොකටද තියෙන්නේ? පාසෝදා ගන්න. ඔන්න වතුර ඉස්සරහා වතුර භාජනයක්, වතුර හැලියක් තිබ්බා. තෙල් පහන් පත්තු කළා. ශාලාව ඇතුළේ ඉන්න අපිට මේක පේනවා. මේ හවස්වරුවේ තමයි මේ සිද්ධිය වෙන්නේ. ඇතුළේ හොඳට ඇතිරිලි ඇතිරුවා. බිම ඇතිරිලි ඇතිරුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් මේ ශාක්‍ය කුමාරවරු දැනුම් දුන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි ඇතුළේ සම්පූර්ණයෙන්ම ඇතිරිලි ඇතිරුවා, පහන් දැල්ලුවා. මේ ඇතුළු වෙන තැන වතුර භාජනයකුත්, වතුර හැලියක්, ලොකු වතුර හැලියක් තිබ්බ, පා දෝණී කරගන්න. හොඳයි කියලා උන්වහන්සේ ශ්‍රාවක පිරිසේ පාසිවුරු අරගෙන පුරවගෙන ඔන්න වැඩියා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අර හැලියෙන් වතුර අරගෙන පාසෝදගෙන ඇතුළට වැඩියා. මැද කණුවක් තියෙනවා. ඒ මැද කණුවට පිටුපාලා බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. ඊට පස්සේ භික්ෂු සංඝයා පිළිවෙලෙන් ඇවිල්ලා අර භාජනෙන් වතුර අරගෙන පාසෝද ගත්තා. පාසෝදගෙන ඇවිදිල්ල බුදුරජාණන් වහන්සේට පිටිපසින් පිටිපස්සේ පිටියට පිටුපාලා සංඝ පිරිසත් වාඩි වුණා, තැන්පත් වුණා. ඊට පස්සේ තමයි ශාක්‍ය පිරිස ඇතුළු වෙන්නේ. ඒ අයත් එක එක්කෙනා පෝලිමට ඇවිල්ලා අර භාජනෙන් පාසෝදගෙන ඇතුළු වෙන්නේ. පාසෝදගෙන ඇතුළු වෙලා ශාක්‍ය පිරිස බුදුරජාණන් වහන්සේට මූණලා සංඝ පිරිසට මූණලා වාඩි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රාත්‍රී බොහෝ වේලාවක් ගත වෙනතුරු මේ පිරිසට උතුම් ධර්මය ජීවිතාබෝධීට උපකාර වන කාරණා කියලා දුන්නා. ඉතින් මේ පිරිසට බොහෝම ඒ ගැන සන්තෝසයි. කාටද? අර ශාක්‍ය කුමාරවරුන්ට, ශාක්‍ය පන්සික පින්වතුන්ට. ඉතින් මේගොල්ලන්ට නිදිමතක් මහන්සියක් මොකෝවත් නෑ. බොහොම ප්‍රීතියෙන් ඉන්නවා දැන් මේ කාරණා අහනකොට. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්දය මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා තියෙනවා, පිට රිදිනවා. ඒ නිසා මම පොඩ්ඩක් හාන්ස් වෙලා ඉන්න ඕනේ. ඔබ මේ පිරිසට මේ ධර්ම මාර්ගයේ හික්මන ආකාරය ගැන විස්තරයක් කරලා දෙන්න. ධර්ම මාර්ගය ගැන හික්මන ආකාරයේ තෝරලා දෙන්න මේ පිරිසට. සීක පටිපදා හික්මන පිළිවෙල කියලා දෙන්න. කියලා බුදුරජාණන් වහන්සේ දෙපට සිවුර අතුරලා සිංහසෙයියාවෙන්, ඒ කියන්නේ දකුණු ඇලෙන් හාන්ස් වෙලා දකුණු අත හිසට තියලා වම් අත ඇඟින් තියාගෙන එක පයක් පොඩ්ඩක් ඉදිරියට තියාගෙන සිහියෙන් යුක්තව හාන්ස් වෙලා දැස පියාගෙන අහගෙන ඉන්න උන්වහන්සේ සකස් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වේ මොකද්ද? ආනන්දේ මේ ශාක්‍යවරුන්ට කියලා දෙන්න කිව්වා මේ ධර්ම මාර්ගයේ හික්මෙන පිළිවෙල. දැන් අපිට ඕනේ හික්මෙන පිළිවෙල අහපු ගමන් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? සීත පහදවා ගන්න ඕනේ. ඔන්න එතනට ආවෙ නැත්නම් තමයි පැටලෙන්නේ. දැන් හික්මෙන පිළිවෙල අහපු ගමන් මොකද්ද කරන්න ඕනේ අපි? සීත පහදවා ගන්න ඕනේ. ශ්‍රද්ධාවට එනවා කියන්නේ ඒක. අනේ මෙහිම මාර්ගයක් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනවා නේද කියලා සිත පහදවා ගන්න ඕනේ. ආනන්ද හඳුරෝ කියනවා ශ්‍රාවකෙන්ට, ත්‍රේ පිරිස අතර හිටියා ඉස්සරහෙන් වාඩි වෙලා මහානාම ශාක්‍ය, ශාක්‍ය කුමාරයා හිටියේ වාඩි වෙලා. කවුද ඉස්සරහෙන් වාඩි වෙලා හිටියේ? මහානාම ශාක්‍ය කුමාරයා වාඩි වෙලා හිටියා. කියනවා මහානාම මේ ආර්ය මාර්ගයේ හික්මෙන්නේ මෙහිමයි. ආර්ය ශ්‍රාවකයා ඉස්සල්ලාම සීල සම්පන්න වෙනවා. ආර්ය ශ්‍රාවකයා පළමුවෙන් මොකද කරන්නේ? සීල සම්පන්න වෙනවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රිය සංවර කරගන්නවා. සීල සම්පන්න වෙනවා, ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා පමණ දෙන වළඳනෝ භෝජනයේ මාත්‍රඥ. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා නිදිමරාගෙන බණ භාවනා කරන්න පුරුදු වෙනවා. දැන් කීයද කරුණෝ? හතරයිනේ. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයාට තියෙනවා කරුණු හතක් ඇති කරගන්න ඕනේ. ධර්ම හතකින් එයා යුක්ත වෙන්න ඕනේ. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයාට පුළුවනි පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය පහසුවෙන් ඇති කරගෙන, සුවසේ ඇති කරගෙන, දුකක් නැතුව සැපසේ මාර්ගයේ ගමන් කරන්න. ඔන්න හික්මෙන පිළිවෙලේ මුල් කොටස විස්තරයට කලින්. ඔන්න මහන් දැන් මේ කියන්නේ කාටද? ගිහි පිරිසකට. ගැඹුරු බණ ඕනේ නැහැ කිය කේ මෙහෙදි. එක දෙක කළා ඩිගානට නොමේ බලන්න මේ ලස්සනට කියන හැටි නේ. මේ කියන්නේ මේ ගිහි පිරිසට මේ කියන්නේ මේ ගැඹුරු ධර්මයේ මොක ඇයි මේ ගිහි පිරිසට කිව්වම ඒගොල්ලන්ට මොකද ඇති වෙන්නේ? සිත පහදිනවා මේ මුල්මෙදාග පිරිසිදු ධර්මයක් නේ කියලා. ඒ චිත්ත ප්‍රසාදයේ මේ ධර්ම ශ්‍රවණයේ මූලික අංගයක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ධර්මයට ද්වේෂ කරනවා. මේ ගැඹුරු අහන කෙනෙකුට අහන්න දෙන්නේ නැහැ. මහානාම ආර්ය ශ්‍රාවකයා සිල්වත් වෙන්නේ කොහොමද? මහානාම ආර්ය ශ්‍රාවකයා සිල්වත් වෙන්නේ මෙහෙමයි. දැන් මෙතන ආර්ය ශ්‍රාවකයා කියලා ආනන්ද හාමුදුරුව අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේලා. මතක තියාගන්න. මොකද මෙතන කියන්නේ නිවන් අවබෝධ කිරීම දක්වාම තියෙන ජීවිතේ. මොකද්ද පටන් මේක හොයන්නේ? ඒකයි සිල්ලත් තින්නේ කොහොමද? පාතිමොක්ඛ සංවර සංගුතෝ විහෙරති. ප්‍රාතිමොක්ඛ සීලයෙන් යුක්තව වාසය කරනවා. එතකොට මේ කියන්නේ කවුද? මේ ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුන් වහන්සේ ගැනයි මේ කියන්නේ. ඉතින් මේ ගිහි පිරිසේ කහගෙන ඉන්නේ සන්තෝෂයෙන් නැද්ද? ගිහියට ඒක අහගෙන සිටීම සන්තෝෂයක් නේ. කියනවා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්ත වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් කරලා දෙන්නේ මොකද්ද? කය සම්පූර්ණයෙන්ම හික්මවනවා. වචනය හික්මවනවා. පිරිසිදු බ්‍රහ්මචාරී ජීවිතයකින් යුක්ත වෙනවා. ඇවතුම් පැවතුම් යහපත් වෙනවා. ධාර්මික ජීවන ප්‍රතිපදාවකින් යුක්ත වෙනවා. ධාර්මික ජීවන ප්‍රති මේ සීලය ගැන ලස්සන විස්තර තියෙනවා දීඝනිකායේ. දීඝනිකායේ තියෙනුනේ ඔයගොල්ලෝ ගා දැන්. ඒක දැන් චූල සීල, මජ්ක්‍ධිමා සීල, මහා සීල කියලා. ඒක තමයි මේ කියන්නේ මේ කෙටි. ඒක විස්තර කරනවා නම් මෙහෙම ශ්‍රද්ධාවෙන් දෙන භෝජන වළඳා මේ ශ්‍රාවකයෝ අර අසවල්ලා සොල්ලා සොල්ලිව කරන්නේ නැත කියලා. ඒ සම්මා ආජීවේ. එතකොට මේ ශ්‍රාවකයන් සීලෙන් යුක්ත වෙනවා. සීලය තුල මාර්ගංග තුනක් තියෙනවනේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. ඒ සීලේ හික්මෙන එක්කෙනා පුංචි වරදෙත් බයයි. පුංචි වරදෙත් බයයි. පුංචි වරදෙත් බයයි කියන එකයි සැකයි කියන එකයි දෙකක්. සැකය කියලා කියන්නේ යාට ඒක පසුතැවිල්ලකට හේතුවක් කරගන්නවා. බයයි කියලා කියන්නේ යා ඒකට යෙදෙන්නේ අකමැති, මාර්ගයට බාධාවක් වෙයි කියලා. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මේ සීල් පදවල සමාදන් වෙලා හික්මෙනවා. මේක තමයි මේ ධර්ම මාර්ගයේ තියෙන. දැන් අපි අහලා තියෙනනේ සෝතාපට්ඨියංග. සෝතාපට්ඨියංග කීයක් තියෙනවද? හතරයි. මොකද්ද පළවෙනි එක? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ඔව්, ආර්ය සංඝරත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ආරිකාන්ත සීල. එතකොට දැන් බලන්න මේ පැහැදීමත් එක්ක තමයි මේ ඔක්කොම තියෙන්නේ. පැහැදීම නැතුව මොකක් කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ ඒ පැහැදීමෙන් යුත් එක්කෙන ඔන්න සීලවන්ත වෙනවා. හික්මෙන් එහෙමනේ දැන් පහදින්න නම් එයාට සීලවන්ත වෙන්න නම් එයාට අහන්න ලැබෙන්න ඕනේ ධර්ම මාර්ගයේ. නේද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දුක නම් වූ ආරි සත්‍ය විස්තර වශයෙන් ඇහුවොත්, මේ දුකට හේතු වෙච්ච කරුණු විස්තර වශයෙන් ඇහුවොත්, මේ දුකින් නිදහස් වෙන්න පුළුවනි, මේ හේතුව නැති වුණොත් ඵලය නැති වෙනවා විස්තර වශයෙන් ඇහුවොත්, මේ සඳහා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එයා තුල පැහැදීමක් ඇති වෙනවා මේ ආරි සත්‍ය ගැන තේරුම් අරගෙන. ඒ පැහැදීම තුල ඉන්නකොට යාට මේ මාර්ගයේ ගමන් කරන්න ඕනෑකමක්, පැහැදීමක්, උනන්දුවක්, තේරුම් ගැනීමක් ඇති වෙනවා. එතකොට ඒකට පදනම හැදින්න මොකෙන්ද? පැහැදීමෙන් නේ. පැහැදීමෙන් තමයි පදනම හැදෙන්නේ. ඉතින් මේ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව දැන් මෙයා මේ ධර්ම මාර්ගය විස්තර කරනකොට සිල්පද ටික ආරක්ෂා කරගෙන දිනු කරගන්න ඕනේ කියලා බොහොම පැහැදීමක් ඇතුව ඔන්න සීලේ හික්මෙනවා. ඒක තමයි මේ හික්මෙන කිනාගේ පළවෙනි වැඩි. ඔන්න දැන් ආනන්ද හාමුදුරුව අර ශාක්‍ය වංශික පිරිසට සීලය විස්තර කරලා දුන්නා. සීලීතින් විස්තර වශයෙන් ආනන්ද හාමුදුරුව ඉදා කියන්නේ ඇති විස්තර වශයෙන්. සීලේ විස්තර කරනනේ මෙයා සතුන් මැරීමෙන් විවාසය කරනවා. සත්‍ය මරීමෙන් වාසය කරන එකත් විස්තර කරනවා. දීගණික ලස්සන තියෙනවනේ. අවි ආයුධ ගන්නෑ, දඬ මුගුරු ගන්නෑ, හිංසා පීඩා කරන්නේ නැහැ. සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් වාසය කරනවා. දැන් අපි දන්නව දැන් ඉන්දියාවේ Hindu සමාජෙ ගියහම මම ওই හිටියා විරිසිකේස් වල එහෙම vegetarian සමාජයක්. ඒ කියන්නේ එළෝලි බතේ විතරයි. ඉතින් ওই කඩවල තියෙනවා. හරි දුකයි. මොකද්ද දුක? ඒක තියෙන්නේ මේ අවබෝධයකින් නෙවෙයි. මොකද්ද හේතුව? ඒ හැරි මැස්සෝ, කුරුමිනියෝ, චූටි චූටි සත්තු අහුවෙන්ද අර ලොකු පෙට්ටි හදලා කරන්ට් එක වටේට ඔතලා දම්පාඩ් ලයිට් එකක් පත්තු කරලා ඒක ගහලා තියෙනවා හැම කඩේකම. අනේ චිරිස් චිරිස් ගගර සත්තු ඔක්කොම කෙලවරක් නැතුව මැරෙනවා. මහලුකු වෙජිටේරියන්. ඉතින් මම බැලු මොකද්ද මේ විකාරේ? අනුකම්පාව සියලු සතුන් කෙරෙහි ඕනේ නේද? අන්න බලන්න ධර්මයේ හරියට නැති වුණාම තියෙන දේ. ඉතින් සියලු සතුන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් වාසය කරනවා. සොරකමින් වෙන් වී වාසය කරනවා. බ්‍රහ්මචාරීව වාසය කරනවා. බොරුවෙන් කේලමින් පරුස වචන හිස් වචන වෙන් වී වාසය කරනවා. සම්මා ආජීවයෙන් වාසය කරනවා. ශික්ෂා පදවලින් ඒක තමයි කරලා දෙන්නේ. ඔන්න කියනවා මහා නාම ඔන්න ඔය විදිහට තමයි ආර්ය ශ්‍රාවකයා සීලවන්ත වෙන්නේ. මහා නාම කොහොමද ආර්ය ශ්‍රාවකයා? ඉන්ද්‍රියේසු ගුත්තද්වාර. ඉන්ද්‍රියන් ඔව් ආරක්ෂා කරගෙන ඉන්ද්‍රියන්හි දොරටු ඇරලා නෙමෙයි දොරටු වහගෙන ඉන්නේ කොහොමද? මහා නාම ආර්ය ශ්‍රාවකයා මේ පුහුණු වෙන හැටි කියන. ඔන්න ඇහින් රූපයක් දකිනවා. චක්කුණා රූපං දිස්වා. ඇහින් රූපයක් දකිනවා. න නිමිත්තක් ගාහි. නිමිති ගන්නෙ නෑ. එහෙනම් අපි ඇහින් අසංවර වාසය කළොත් මොකක්ද එන්න අපි කරන්නේ? නිමිති ගන්නවා. දැන් මේ ධර්මයේ හික්මෙනෙක් කෙනා සිල්පද වලින් නැවතින්නේ නෑ. එහෙනම් දැන් ඊළඟ පියවරට යනවා. මොකක්ද? ඉන්ද්‍රිය සංවරයේ ඇහින් රූපය දැකලා නිමිති ගන්නෙ නෑ. නිමිති වල කොටසක් ගන්නෙත් නෑ. මොකද හේතුව? නිමිති ගත්තාම නිමිති වල කොටස්ව ගත්තාම ඒක ඇස අසංවරව වාසය කරද්දී රාග ద్వේෂ ආදී හට අරගෙන තමන්ගේ හිත අපිරිසිදු වෙන්න ඒක හේතු භූත වෙනවා. මේක දන්න නිසා එහෙම කරන්නේ නැතුව ඒ රාග ద్వේෂ මෝහ ඇති වෙලා මේක අවුල් වෙලා යන නිමිති නොගෙන ඉන්නවා. ඇහෙන් රූප දැකලා එනං එයා ඇහ හොඳට සංවර කරලා තියෙනවා. ඊළඟට කණින් ශබ්ද අහලා නිමිති ගන්න. දැන් ඇහ ගැන නම් කල්පනාගෙන හිටිය කිමු. කන ගැන කල්පනාවෙන් ඉන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කණින් ශබ්ද අහලා ඒ ශබ්දේ හේතුවෙන් රාගය හෝ ද්වේෂය හෝ ඇවිල්ලා සම්පූර්ණ මේ ඇතුළ කැළඹිලා යනවා, නරක් වෙලා යනවා. ඒ අර්බුදේ හටගන්න ඉඩ නොතබා එයා කණේ දොරටුවත් වහනවා. වහන්නේ කොහොමද? ඒ වගේ හිත අවුල් වෙන කෙලෙස් හට ගන්න අරමුණක නිමිති කණින් ගන්නෙත් නැහැ. ඉන්ද්‍රිය සංවරය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නාසයෙන් ආග්‍රහණය කරලා නිමිති ගන්නෙ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්නෙ නැහැ. ඒ හේතුවෙන් රාගේ ද්වේෂ ආදී ඇති වෙලා මේක අවුල් වෙන නිමිතක් ගන්නෙත් නැහැ. නිමිති කොටසක් ගන්නෙත් නැහැ. නාසියත් ඔන්න වහ ගන්නවා. ඒ වගේ අවුලක් ඇති නොවෙන්න. දිවෙන් රස විඳිනවා. දිවට රස දැනෙනවනේ. දිවට රස දැනුණාම ඇති වෙන එක්ක ඇලීම ඇති වෙනවා. ගැටීම ඇති වෙනවා. මේකට නිමිති ගන්නෑ අයියා. නිමිති ගන්න නැතුව දිවේ ඒ අරමුණ නොගෙන වහ ගන්නවා. කොච්චර වීරියක් තියෙන්න ඕනේ ඒක කරන්න. කොච්චර නුවණක් ඕනේද? කොච්චර හොඳට සී කල්පනාවක් තියෙන්න ඕනේද? ඒකයි මම කිව්වේ ඉස්සල්ලාම ඔබ කරන්න ඕන මොකද්ද? මෙහෙම කරා නේද පිරිසක්? මෙහෙම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ විදිහව හැසිරුණා නේද? මෙහෙම ප්‍රතිපදාවකින් යුතුණා නේද කියලා හිත පහදවා ගන්න ඕන. ඒක තමයි පළවෙනි එක. කයට පහස ලැබුණාම එක්ක අපේ හිතේ රාගය ඇති වෙනවා. එහෙම නැත්නම් ද්වේෂය ඇති වෙනවා. ඒ නිමිත්ත හිතෙන් ගත්ත ගමන්. එහෙමනම් කයෙන් ස්පර්ශය ලැබලා නිමිත්ත ගන්නෑ යා. අරමුණු ගන්නෑ ඒක. ඒ අරමුණේ කොටසක්වත් ගන්නෑ. ඒක යා හිතට ඇතුළු වෙන දෙන්නේ නැහැ. වහ ගන්නවා යා. දොරටු වහ ගන්නවා. අන්න ඉන්ද්‍රිය සංවරය. ඊළඟට මනසෙ හැදෙනවනේ. මනසේ එක එක සිටිවිලි ඇති වෙනවනේ හිතේ. ඇති වෙලා සමහර විට මේ ඔබ හිතන්නේ කොච්චර වෙලාවක් වගේ යනවද? ඈ? එක ක්ෂණයක් ක්ෂණයකින් ඔක්කොම හිතේ කෙලස් ඇති වෙන එක නෙමෙයික තියෙන්නේ වෙලාවක් කියන්නේ. මනසට අරමුණක් ආවහම ඒ අරමුණ ඒ නිමිත්ත ඒ හඳුනාගත්තු එක එයා ඇල්ලුවොත් ඒකෙන් රාගයේ උද්දේශය හෝ ඇවිල්ලා මේක කැළඹිලා යනවා නම් එතනට එයා ගෙනියන්නේ නැහැ. එයාගේ ආයතනවල ක්‍රියාකාරීත්වය ඒ පැත්තට එයා ගෙනියන්නේ නැහැ. සම්පූර්ණයෙන් පාලනය කරනවා. නිමිති ගන්නෑ. ඉන්ද්‍රිය සංවරය. ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය. ඉතින් ආනන්ද හැමදුරු මහානාම සාක්‍යයාට කියනවා මහානාම අර විදිහට සීලේ සංවර වෙච්ච එක්කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඔන්න ඔය විදිහට තමයි ඉන්ද්‍රිය සංවර කරන්නේ. ඊළඟට මහානාම ආර්ය ශ්‍රාවකයා භෝජනයේ පමණ දන්නෝ. භෝජනයේ පමණ දන්නවා කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ආවා. බුදුරජාණන් වහන්සේ මෙයා කියනවා, ඔබ වහන්සේගෙන මං හරි පැහැදුනා. ඒක බුදුරජාණන් වහන්සේ ඇයි පැහැදුනේ? ඔබ වහන්සේ හරි ටිකයි වළඳන්. මොකද එයා පැහැදිච්ච කාරණේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා, ඒක නම් පැහැදිච්ච ක්‍රමේ වැරදි කිව්වා. ඇයි? සමහර දවස්වලට මං පාත්‍රේ භාගයක් වළඳනවා. සමහර දවස්වලට මං පාත්‍රේ පිරින්න වළඳනවා කිව්වා. එහෙමනම් මුළු ජීවිත කාලෙම බත් හැඳි දෙකක් මේ බත් ගුලි දෙකක් එකක් වළඳලා ඉන්නේ මගේ ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙනම් ඒගොල්ලෝ මා කරේ කලකිරින් ඉපැ. අන්න දැක්කනේ. එතකොට මේ පමණ දන්නවා කියන්නේ ටිකක් කියන කතාවක් නෙමෙයි කියන්නේ. අවබෝධයෙන් වළඳනවා. මාත්‍රඥ කෙනෙක්ගේ තීරුම අවබෝධයෙන් වළඳනවා. මොකක්ද අවබෝධය? නේව දවාය. ජවය. ජවය පිණිස නෙවේ. න මදාය. ඔව් මේක මේ විනෝද වෙන්න නෙමේ. න මණ්ඩනාය. සැරසීම පිණිස නෙවේ. න විභූෂණාය. රූපේ හැඩරුව කරගන්න. මොකද හේතුව ආහාරයට හැමතිස්සෙම ඕවා තමයි තියෙන්නේ. ඇයි දැන්? දැන් ඕන කෙනෙක්ගේ අපි ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද? රූපේ. ඉතින් බොහෝ දෙනෙක් කැමති මහතර දෙහෙතට ඉන්න. පොඩ්ඩක් හරි ඕක ඇදිලා ගියොත් අනිත් එක්කෙනෙක් කියනවා, "ආ, මොකද උන්යා?" එතකොට හැමතිස්සෙම ආහාරයට අපි ඉලක්කෙන්නේ මොකද්ද? දවාය, මදාය, මණ්ඩනාය, භූෂණාය, විභූෂණාය. දැන් එහෙම නෙමෙයි කියන මේක ගන්න. මේ කය පවත්වන්න විතරක්. මහන්සිය පීඩාව නැති කරගන්න විතරක්. බඹසර ජීවිතයට රුකුල් දෙන්න විතරක්. පැරණි වේදනා නැති කරගන්න, අලුත් වේදනා නූපදවන්න, මගේ මේ ජීවිත ගමන ධර්මයේ හැසිරෙන්න පහසුවෙන් ජීවිත යාත්‍රාව ගෙනියන්න. මේ දැන් සාමාන්‍යයෙන් අපිට ආහාර ගැනීමේදී කරුණු කීපයක් නිරන්තරයෙන් බලපානවා. එකක් ඇබ්බැහිය, ඇබ්බැහි වීම. අනිත් එක ගිජුකම. ඇබ්බැහි වීමයි ගිජුකමයි දෙකම තියෙනවා අපිට ඕන නැතත්. එතකොට දන්නේමනේ අපි ආහාරයට ඇදිලා යනවා. ඒ නිසා මේ අර්ථයට ඇවිල්ලා මේ ආහාරයේ වළඳනවා කිව්වහම එයා ලොකු දෙයක් එයාගේ ජීවිතය තුළ කරගෙන ඉන්නවා. එතකොට ඒක කියවෙන කාරණාවද? තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව සීකපටිපදා හික්මෙන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් බලන්න ඉතින් හරී දමණයක්. ඒ යුගයේ අපිට හිතා ගන්නවත් බැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ හදලා තියෙන්නේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන්න. ඒ කාලේ අර ශික්ෂාපදයක් තියෙනවා, සීත කාලේට ලෙඩක් නැත්තම් ගිනි සපින්න එපා කියනවා. ඒ කියන්නේ සීතලට පුරුදු වෙන්න. පුරුදු වෙන්න කියනවා. ඉතින් අර ඒ කටුක සීතලට දැන් මං කල්පනා කළා, දැන් නම් ඉතින් ඔය ඔළුවට දානවා මේස්, කකුල් වලට මේස් දානවා, ස්වෙටර්ස් අඳ ගන්නවා, බ්ලැන්කට් වලින් පුරව ගන්නවා, කෙලවර නැති විදිහට මේකට දෙනවනේ මේ පරිස්සම. මං කල්පනා කළා මේ තුන් සිවුරෙන් ඉඳලා තියෙනවනේ ඒ කාලේ අපිට අමාරුනේ. තුන් සිවුරෙන් ඉඳලා තියෙනවා. එතකොට බලන්න මේ ශරීරයට උන්වහන්සේ මේ හරි ස්වභාවික පරිසරයට පුදුම විදිහට මේ ශ්‍රාවකයන් හුරු කරලා තියෙනවා මේ මාර්ගේ වඩන්න. ඉතින් ඒ යුගේ ඉවරයි. අපිට තියෙන්නේ දැන් ඒ ගැන හිත පහදව ගන්න. ඉතින් ආර්ය ශ්‍රාවකයා ඔන්න භෝජනේ පමණ දන්නවා. දැන් පමණ දන්නවා කියන්නේ මොකද්ද? අවබෝධයෙන් වළඳනවා. පමණ දන්නවා කියන්නේ ඩිංගිත්තක් කියන එක නෙවෙයි. එතකොට මහානාම සාක්‍යයාට කියනවා ආනන්ද හාමුදුරුවෝ, මහානාම ආර්ය ශ්‍රාවකයා දැන් ඔන්න සීලී පුරුදු වුණා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයත් පුරුදු වුණා. ඊළඟට අවබෝධයෙන් ආහාර ගන්නත් පුරුදු වුණා. ඊළඟට යා දැන් කැප වෙන්න ඕනේ නිදි මරන්න. අපිට තියෙන ලොකු තෘප්තිමත් දෙයක් මොකද්ද? ඇස් වහගෙන නිකන් ඉන්න එක මෙහෙම. එතන මොකද වෙන්නේ? මේකට අපේ හිත ඇදිලා යනවා. ඒක ලේසි නෑ මේකෙන් ගැලවෙන්න. ඒ කායික වශයෙන් වෙහෙසටත් අපිට නිින්ද ඕනේ. මානසික වෙහෙසටත් නිින්ද ඕනේ. ඉතින් බුදුරජාන් වහන්සේගේ කාලේ මේ ශ්‍රාවකයෝ ටික ටික නීවරණ ධර්ම බැහැර වෙන එකට නිින්දේ අවශ්‍යතාවය ටික කෙනෙකුට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන බුදුරජාන් වහන්සේගේ කාලේ බලන්න මට මතක හැටියට අනුරුද්ධ මහරහතන් වහන්සේ තේර ගාතාවල තියෙනවා අවුරුදු 25ක් දැස පියාගෙන ඇඳක හාන්සි වෙලා නැහැ. ආශ්චර්යයි. ලෝකේ ආශ්චර්ය පුදුම සහගත දෙයක්. බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිස් ජීවිත තුල ඇති කරන ආනුභාවය, මේ මිනිස් ජීවිත මේ සියලු ලෝක ඉක්මවා ගිය උදාර චරිත බවට පත් කරපු විස්මිත දේ. ඒක ආශ්චර්යයි. ඉතින් පාලනය කරන්න කියනවා, විස්තර කරනවා. ජාගරියන් අනුයුක්තු දවසේ පුරා සක්මන් කරනවා, වාඩි වෙලා භාවනා කරනවා, ආය සක්මන් කරනවා, ආය වාඩි වෙලා භාවනා කරනවා. ඔන්නේ හැන්දෑ වෙනවා. ඊට පස්සේ පටන් ගන්නවා පළවෙනි යාමය. රාත්‍රී පළවෙනි යාමේ රෑ 10 විතර වෙනකන් ඔන්න ආය සක්මන් කරනවා, වාඩි වෙලා භාවනා කරනවා, සක්මන් කරනවා, වාඩි වෙලා භාවනා කරනවා. ඔන්න මධ්‍යම යාමේ ආවා. 11 12 1 2. ඔය මධ්‍යම යාමේ ඔන්න යා සිංහ සීයාවෙන් ඇලවෙනවා. ඒ කියන්නේ දකුණු ඇලේ හාන්සි වෙනවා. දකුණු අත තියාගෙන ඔළුවට. දකුණු ඇලෙන් හාන්සි වෙලා වම් අත තියාගෙන මේ ඇඟේ අනිත් පැත්තට කකුල් දෙක ඉස්සරහා එකම විදිහට නේද පොඩ්ඩක් ඇල කරලා තියාගෙන එයා සිහියෙන් ඇස්වාගෙන නින්දට යනවා. මම දැන් සිහියෙන්ම අවදි වෙනවා කියලා බලන්න දියුණු කරපු තාලේ. දැන් කාලේ ඉතින් ඒක හරීම පුදුමයි. ඉතින් අපි මේ ඉපදිච්ච කාලේ මම කිව්වේ ඒක. අපි දැන් පහදින්න ඕනේ හිත මෙහෙම කළා තියෙනවා ශ්‍රාවක පිරිස් කියලා. හිත පහදවාගෙන තියෙන අවස්ථාවවත් නැති කරගන්න නම් එපා. එහෙම කළා මහන්සි වෙනවා කියනවා. ධර්ම මාර්ගයේ දියුණු කරන්න බාධක කරුණු හිතෙන් අස් කරන්න කියනවා. ඒ ඉසක්මන් කර කර වාඩි වී කරන්න ඕනේ. ධර්ම මාර්ගයේ දියුණු කරන්න බාධක කරුණු මොනවද? බාධක කරුණ පංච නීවරණ. මේ බාහිර ලෝකයේ තියෙන දේවල් වලට ආසාව ඇති වෙනවා පංචකාමයට. එහෙම නැත්නම් ව්‍යාපාදේ තරහ එනවා. එහෙම නැත්නම් නිදිමත එනවා, අලසකම එනවා. එහෙම නැත්නම් හිත විසිරෙනවා, පසුතැවෙනවා. එහෙම නැත්නම් සැකේ එනවා. මේවෙන් තමයි මේ මාර්ගයේ වැහිලා තියෙන්නේ. ඉතින් ඒක සුද්ධ කරන ඔයා. ඊට පස්සේ කියනවා මහානාම ආර්ය ශ්‍රාවකයා ඔය වැඩේ කරනකොට එයා ඇති කරගන්න ඕනේ කරුණු හතක්. කරුණු කීයක්ද? හතක්. පළවෙනි එක තමයි ආර්ය ශ්‍රාවකයා හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. හිත පහදවා ගන්න ඕනේ උන්වහන්සේ වදාළ ධර්මයේ ගැන. ඒ ධර්මයේ දියුණු කරපු ශ්‍රාවකයන් ගැන සිත පහදවා ගන්න ඕනේ. මොකද්ද? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කියන්නේ අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න. ඒ නව අරහත් මේ බුදු ගුණත් මං හිතන්නේ මේ මෑත භාගයේ අපි තෝරලා දෙනකම්ම කට්ටියට අනේ කොච්චර කියෝ කියාද මේ දැන් නම් ඒක කියවන්නේ. මේ මනුස්ස ලෝකෙම එන්න ඕනි. දෙවියන්ට ධර්මයේ දකින්න බෑ කී දොඩවාගෙන ගියා නිකන් කතාබස් කොල්ලා කියනවා වගේ. දෙවරුත් එක්ක මං කිව්වා ඊට පස්සේ ඔහම කියන්න එපා. ඕකෙන් පහර වදින්නේ බුදු ගුණයකට කිව්වා. මොකද්ද බුදු ගුණේ? සත්තා දේව මනුස්සානං දෙවියන්ගෙත් මිනිසුන්ගෙත් ශාස්ත්‍රුණාංශ වෙයිද කියලා වෙහනම් ඔක බැරි නම් කරන්න. මේ බලන පව කරගන්න හැටි නොදන්න දේ කියන්න ගිහිල්ලා තීන ටිකක් නැති කරගන්නවා. එතකොට ඒ මොකද්ද මේ හිත පැහැදිලා නැහැ. ඒ බුදුගුණ කිරේ හරියට හිත පැහැදුනා නම් ඒ පැහැදිච්ච කාර්යයට තමන්ගේ සිතිවිලි ටික ගොනු වෙනවා. ගොනු කරගන්න පුළුවන් කල්පනා. පැහැදුනේ නැත්තම් පිහිටක් නැහැ නේ අතරමන්නේ. ශ්‍රද්ධා පැහැදෙනවා. සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පහදිනවා. එහෙම පැහැදීමක් තිබෙනම් අර බෝධිය ගිහිල්ලා අර කෙල්ලයිද? මං කල්පනා කළ කොහොමද මේක මේ විලජ්ජන්තෝ කොලි? ඇයි අර එල්ලුවනේ ගිහිල්ලා මේ විවාහයක් හරි ගස්සලා දෙන්නේ කියලා බෝධින් වහන්සේකින් කොඩි ඈ නයි පොළොංගු වෙල්ලනෝ ඇඳලා කොඩිවල. එතකොට මේ ඒක මං දැක්ක මේ ලංකාවේ විතරයි මේක කරන්නේ. දැන් තායිලන්තෙන් එනවා, බුරුමෙන් එනවා, බංගලාදේශෙන් එනවා, චීනෙන් එනවා, තායිවානෙන් එනවා, ජපානෙන් එනවා, කොරියාවෙන් එනවා. ඒ කවුරුත් එවිල්ල වැඳලා යනවා. අපි ඇවිල්ලා හිමීට අර කඩදාහි මල්ලින් හිමීට අර සිලිසිලි බෑගයකින් ඕක උදා ගන්නවා. බීරිය වගේ උතාගෙන ඕක ගේන්නේ. ඊට පස්සේ ඒක ගාන්ට මෙහෙම දිගාරිනවා මෙහෙම. දිගාරල හන රෙද්දනේ. ඊට පස්සේ ඒක එල්ලුවාම ඔහි තියෙනවා වැක්කෙල්ල. මොකද්ද මේ නැත්තේ? පැහැදීම. ඉතින් පැහැදීම නැතුව යන වන්දනා ගමනක් ඔබ හිතන්නේ සැබෑ වන්දනා ගමනක සුන්දරත්වය, සැබෑ වන්දනා ගමනක මිහිර, සැබෑ වන්දනා ගමනක සතුට, සැබෑ වන්දනා ගමනක ආස්වාදේ නෑ. ඒ හිතේ නැති නිසා මේ පැහැදීම එතනට ගිහිල්ලා කරන්නේ ඔන්න වාඩි වෙනවා. පොඩි බැම වගේ තියෙනවනේ වාඩි වෙලා ඇස්සරම් බලන්නේ විවිධාකාර චිත්‍රපටි වගේ වට යනවනේ විවිධ රටවල මිනිස්සු. ටිකක් වෙලා වැඳගෙන ඊට පස්සේ මිනිහ ඇස්සරගෙන කට ඇරගෙන අර දිහා බලන් ඉන්නවා. ලස්සන ලස්සන අය යනවා, කැත අය යනවා, විවිධ සරුවාල් ඇඳගෙන යනවා. මේක දකින්නකොට දැන් එයාගේ සම්පූර්ණ හිත යන්නේ එතෙන්ට ආපු කාරණේ මතක නැහැ. හරියට වන්දනාවක් කරගන්නේ බොහොම සුළු පිරිසයි. එතකොට මේ හිත පහදවා ගන්නවා කියන එක හරි අවබෝධයකින් කරන්න ඕන එකක්. උන්වහන්සේ දේශනා කරනවා යා හිත පහදවා ගන්න මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගන්නවා. එතකොට මේ බුදුගුණ නවය ගැනම සිත පහදවා ගන්නවා. ඒ සිත පහදවා ගත්තාම ඒක තමයි ශ්‍රද්ධාව. ඊට පස්සේ එයාට තියෙනවා හිරිමං, ලැජ්ජයි. හිරිමා කියන්නේ මොකද්ද? ලැජ්ජයි. මොනවටද එයා ලැජ්ජ? කයින් දුසිරිතේ දෙන්න, කාය දුස්චරිතේට ලැජ්ජයි. වචී දුස්චරිතේට ලැජ්ජයි. මනෝ දුස්චරිතේට ලැජ්ජයි. අන්න බලන්න මේ ශ්‍රාවකයා දියුණුව නම් පිළිටවා ගන්න ඕනි කරුණු. එතකොට කාය දුස්චරිතේට ලැජ්ජයි, වචී දුස්චරිතේට ලැජ්ජයි, මනෝ දුස්චරිතේට ලැජ්ජයි, කයින් දුස්චරිතේ දෙන්න ලැජ්ජයි, සතුන් මරන්න ලැජ්ජයි, හොරකම් කරන්න ලැජ්ජයි, නරක වැඩ කරන්න ලැජ්ජයි, බොරු කියන්න ලැජ්ජයි, කේලාම් කියන්න ලැජ්ජයි, පරුස වචන කියන්න ලැජ්ජයි, හිස් වචන කෝ දොඩ දොඩ ඉන්න ලැජ්ජයි. යාට අයියා ධර්මය අහලා දැන් සීයේ නුවණ වීරියේ සීලි දැන් අහලානේ තියෙන්නේ. ලැජ්ජයි යාට. හිතට අකුසල් ඉනකොට ලැජ්ජයි. ආන් යාට ඒක පිහිටනෝ හිරි දෙකයි නේ. ඊළඟට එයාට බය ඇති වෙනවා. ලැජ්ජාව වගේම බයයි. උත්තාපේ. උත්තාපේ කියන්නේ හිරි ඔතප්. හිරි හිරිමා හිරිමා පාලි වචනේ. උත්තාපේ කියන්නේ බයයි. මොකේද යා බය? ඔව්. කයින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. වචනින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. මනසින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. බලන්න මේ පුද්ගලයා අවංක වෙන ලස්සන එතකොට. නිකම්ම අවංක වෙනවා. නිකම්ම පිරිසිදු වෙනවානේ. එතකොට යා අකුසල ධර්මයන් එක්ක එකතු වෙලා වාසය කරන්න බයයි. එතකොට සද්ධා එක, හිරිමා දෙක ඔත්තාපි තුන. ඊළඟට බහුශෘතයි. මොකක්ද ඊළඟ එක? බහුශෘතයි කියන්නේ මේකේ තියෙන සුත දරෝ අහපු එක දරාගෙන ඉන්නවා. සුත දරෝ සුත සන්නිච්චයෝ රැස් කරගන්නව අහන දේවල්. අහන දේවල් රැස් කරගන්නවා. මොකද්ද සුතදර සුතසන්නිච්චේ? ආපුදී දරාගන්නේ, ආපුදී රැස් කරගන්නේ මොනවද? යේතේ ධම්මා ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසాన කල්යාණං, සාත්තා සබ්බ්‍යංජන කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යා අභිවදಂತಿ. මුල මැද අග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුතු පරිපූර්ණ නිවන් මඟ තමයි අහලා මතක තියාගන්නේ. ඒක තමයි යා රැස් කරගන්නේ. තථා රූපස ධම්මා ඒ ධර්මයේ මොකද්ද කරන්නේ? ඒ ධර්මයේ බොහෝ අහලා තියෙනවා. බොහෝ සුතා හොන්ති. බොහෝ අහලා තියෙනවා. බොහෝ අහන්න නම් ඒක කියන්න බෑ බොහෝනේ. ඒක කියන්න ඕනේ, ඒක ලියන්න ඕනේ. නැත්තම් අහන්නේ කොහොමද? බොහෝ සුතා හොන්ති. බොහෝ ශ්‍රුතයි. දතා දරා ගන්නවා. වචසා පරිචිතා වචනෙන් පුරුදු කරනවා. මේකෙදි හොඳට මතක තියාගන්න ඕනේ, ඔබ අවබෝධයේ අවබෝධ කිරීමේදී හිත පහදවාගත්තු විදිය තියෙනවනේ ධර්මයේ. දැන් බුද්ධ දේශන අහලා ඒ කරපු අතින් දාන්න යන්න එපා මොකවත්. මතක තබා ගන්න ඕනේ බුද්ධ දේශනාවේ තියෙන විදියට. දැන් එක දවසකට ඔබ අතින් දැම්මොත් ඊළඟ එක්කෙනා තව එකක් අතින් දාලා ඒක කියනවා. ඊළඟ එක්කෙන තව එකක් අතින් දාලා කියනවා. අන්තිමට මොකද වෙන්නේ? කාලයක් යනකොට හම් වෙන්නේ ධර්මයේ නෙමෙයි අතින් දාපු ටික. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලුව ආනි කියලා සූත්‍රයක පෙන්නලා තියෙනවා. දසාරහ කියලා පිරිසකට මිහිඟු බෙරේ කියලා බෙරයක් තිබ්බා. දැන් බෙරේ ගහගෙන ගහගෙන ගිහිල්ලා ඒක පරම්පරාවට යන බෙරේ. ඔන්න ගහගෙන යනවා අප්පා. ගහගෙන ගිහිල්ලා පුතාට දුන්නා. පුතේ මෙන්න අපේ පරම්පරෙන් අපු බෙරේ. ඔබ දැන් මේක ගහගෙන ඵලයක්. ගහනකට බෙරේ හිලක් හැදුනා. ඔන්නේ ඇණයක් කෙබුවා. දැන් ගහගෙන යනවා. දැන් තව ඇණයක් කෙබුවා. ඊළඟට යාගේ පුතා අරදුන පුතේ මේ පරම්පරාවෙන් ආ මෙන්න මිහිඟු බෙරේ. දැන් මිහිඟු බෙරෙත් එක්ක දෙන්නේ අර ඇණක් తీරු. එයා දැන් ගහගෙන යනකොට එයාගේ ඒ බෙරේ හැදුනා හිලක්. එයත් ඇණයක් කෙබුවා. ආයේ ගහගෙන යනකොට තව කෙනෙක් ගහනටත් හිලක් හැදුනා. එයත් ඇණයක් කිව්වා. ඊළඟ පරම්පරාවට දුන්නා මෙන්න පරම්පරාවෙන් අපි මිහිඟු බෙරේ ගහගෙන යනවා මෙන්න කියලා දුන්නා. කාලයක් යනකොට බෙරේ නැහැ. මොකද්ද තියෙන්නේ? ඇණ ගොඩට තට්ටු කර කර ඉන්නවා මේගොල්ලෝ මිහිඟු බෙරේ කියලා. කියන මහණෙනි බුදුසසුනටත් තෝක වෙනවා. අද ඒක වෙලා නැද්ද? අද ඒක වෙලා තියෙන්නේ. දැන් ඒකනේ හැබෑ බෙරේ ගහනකට ඇණ ගොඩට තට්ටු කර කර ඉන්න ඔක්කොටම අමාරු වෙන්නේ. ආන්න ඒකයි. එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ වචනින් පුරුදු කිරීමේදී අතින් දාන්න එපා. බුද්ධ දේශනාවේ තියෙන විදිහට ඒක දැන් ওই විදර්ශනා භාවනාවේ මං හදලා තියෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන විදිහ. අස අනිත්‍යයි, හේතු නිසා හටගත්තා. ඒ කියන්නේ හේතු නිසා හට ගන්නවා. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. දේශනාවේ තියෙනවා ඒක. නේතම් මම නේතෝ හමස්මි නමේසෝ අත්තා කියලා දේශනාවේ තියෙනවා. ඒක සිංහලට හැරිවම් පස්සේ මගේ නෙවෙයි, මම නෙවෙයි, මාගේ. ඉතින් ඒ පුරුදු කරන්න තියෙන විදියට ගියාට පස්සේ පරම්පරා 100ක් ගියත් පටන් ගත්ත විදියටම අලුත්ව ඒක තියෙනවා. ඒක තමයි ඒකේ ලක්ෂණේ. ඉතින් මේ ධර්මයේ වචනෙන් පුරුදු කරනවා. දතා වචසා පරිචිතා වචනෙන් පුරුදු කරනවා. ඊළඟට මනසානුපෙක්කිත වචනෙන් පුරුදු කරද්දි නෝණින් එයා විමසනවා. දැන් නෝණින් විමසනවා, වියට විස්තර වශයෙන් නෝණින් විමසනවා. හැබැයි වචනෙන් පුරුදු කරන්න ඕනේ අර දේශනාවේ තියෙන අර්ථයටමයි. නැත්තම් මේ විකෘති වෙනවා. විකෘති නොවෙන්න අර ඒ විදිහටම වචනෙන්. දැන් බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා පිරිසිදුවට අපිට ලැබුණේ උන්වහන්සේ මේ ක්‍රමයේ අපට කියලා දීලා තිබුච්ච නිසා. වචනෙන් පුරුදු කරනවා. ඊළඟට දිට්ඨිය සුප්පටි විද්දා. එතකොට යාට ඒක තේරුම් යනවා. අනේකට කියනවා බහුශෘතයි. එතකොට යා පැහැදීමෙන් යුක්තයි, ලැජ්ජාවෙන් යුක්තයි, භයෙන් යුක්තයි, බහුශ්‍රුත භාවයෙන් යුක්තයි. ඊළඟට ආනන්ද හාමුදුරු දේශනා කරනවා මේ මහානාම ආර්ය ශ්‍රාවකයාට තියෙනවා පටන්ගත්තු වීරියක්. එකට තියෙන පාලි වචන මොකද්ද? ආරද්ධ විරිය. පටන්ගත්තු වීරියක් තියෙනවා. පටන්ගත්තු වීරියයි කයිවාරුවයි දෙකක්. මොකද්ද පටන්ගත්තු වීරියයි කයිවාරුවයි දෙක? හා බලාපංකු, මම දැන් මං ඔන්න දැන් මම යනවා ආයේ නෑ. ඉතින් නැවතිලි කාටවත්ම බෑ මේ මොනතරම් බාධක ආවත්. මම නම් යනවා. හිතේ තියෙන සන්තෝෂයට වෙන්න ඕනේ මේක කියන්නේ. නමුත් ඒක තමයි ඊට පස්සේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා පටන්ගත්තු වීරිය කියන්නේ මානසික එකක්. මොකද්ද? අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධර්ම දැන් යද්ද අකුසල ධර්ම බැහැර කරන්න නම් අකුසල ධර්ම අඳුනාගෙන ඉන්න ඉපෑ. අකුසල ධර්ම අඳුනාගෙන ඒක ප්‍රහාණය කිරීමට වීරිය කරනවා. ඊළඟට කුසල ධර්ම උපදවා ගන්න. කුසල ධර්ම කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඉපෑ. සීලය කියන්නේ මොකක්ද? මේ කියන්නේ ඉන්ද්‍රිය සීලය, කුසල ධර්මයක්. ඉන්ද්‍රිය සංවරය, ආහාරය අවබෝධයෙන් ගැනීම, ජාග්‍රියානුයෝගය, මේ බණ භාවනා, මේ මොනවද කුසල ධර්ම. මේ කුසල ධර්ම උපදවා ගන්න වීරිය කරන. කොහොමද වීරිය? තාමව දැඩි වීරියක්. දල්ල පරක්කම වඩා දැඩි වීරියක්. අනිකිත් දුරෝ කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන් කෙරේ මෙයා ගත්තු වගකීම මෙයා ආය අතාරින්නේ. ඒක මානසික එකක්. ඒක කටින් කියලා කරන්න බෑ ඒක. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒක කරන්න පුළුවන් ඒක කටින් කියලා වුණා. මොකද හේතුව ඒ කාලේ බුදු කෙනෙක් පහළ වෙලා බුදු බලය දැන් ඔබ බලන්න දෙවිවරු සත්තාදේව මනුසානන්න දෙවිවරුත් බුදුරජාන් වහන්සේත් එක්කමනේ හිටියේ. අර දේවතා සංයුත්තේම බලන්න දෙවිවරු කොච්චර මේ ධර්මයේ මතුවෙන් උදව් කළා තියෙනවද? මංගල කාරණා මිනිසුන්ට හඳුන්වලා දෙන්න දෙවිවරු මුල්ලුන්නේ නැද්ද? වසල කරුණු මිනිසුන්ට හඳුන්වලා දෙන්න දෙවිවරු මුල්ලුනා. දෙවිවරු බුදුරජාන් වහන්සේන් ඉල්ලා හිටියා මෙන්න මේවා මේ භාග්‍යතුන් වහන්සේ මේවා දැනගන්න අපි කැමතියි කියලා. දොඩි මිනිසුන්ට තී වහන්න අවස්ථාව ලැබෙනවා. හරි ලස්සන තියෙනවා. ඊළඟට ඒ දැඩි ඒ වීරිය. ඒකට මොකද්ද කියන්නේ? පටන්ගත්තු වීරිය පරණ වෙන්නේ නැහැ නේ. පටන්ගත්තු වීරිය හැමතිස්සෙම ඒ අලුත්. දැන් කීයක් කිව්වද මම? සද්ධා, ලැජ්ජාව, බය, බෞසෘත භව. පටන්ගත්තු වීරිය පාලියෙන් කියනෝ නම් සද්ධා, හිරිමා, පුත්තාපි, බහුසුතෝ, ආරද්ධ විරියෝ. ඊළඟට සතිමා, සිහියෙන් යුක්තයි. මේව තමයි සීක ධර්ම. සතිමා කියන්නේ සිහියෙන් යුක්තයි. දැන් සිහිය දැන් මෙතන සිහිය විස්තර කරන්නේ ටිකක් වෙන විදිහකට. දැන් අපි සාමාන්‍යයෙන් පොදුවේ සිහිය හොඳට ඔයගොල්ලෝ මතක තියෙනවා සිහිය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන හතර. පරමේන සති නේපක්කේන සමන්නාගතෝ. ආයතන තියෙනවා. සති නේපක්ක කියන එකට සතිපට්ඨානට ගන්න පුළුවන්. නිපක කියලා කියන්නේ අවස්ථානුකූලව සිහිය යොදන්න පුළුවන්කම. මොකද්ද? අවස්ථානුකූලව සිහිය යොදනවා කියලා කියන්නේ ඔන්න දැන් තරහක් ආවා. දැන් අවස්ථාන සිහියෙන් තේරුම් ගත්ත දැන් මාතුල දැන් අවස්ථානකුල 100 යොදන්න ඕනේ. කොහොමද කරන්නේ? මොකද එයා කරන්නේ? එයා ඒක බැහැර වෙන ආකාරයට මෛත්‍රිය වෙනවා. මේ වගේ ලෝභයක් ආවා. එයා ඒක බැහැර වෙන ආකාරයට ධර්ම කරුණු සීහි කරනවා. ඒක 100. ඊළඟට චිර කතම්පි චිර භාසිතම්පි සරතා අනුසරිතා. බොහෝ කියපු දේවල්, බොහෝ කරපු දේවල්, බොහෝ කතා කරපු දේවල් හොඳට සීහි කරන්න පුළුවන්කම. ගොඩාක් ඉතින් ඒ කාලේ හිටිය වැඩිපුර පිරිසක් හොඳට සිහිනෝන්නේ. හොඳට සිහිනෝන. සතිමා. දැන් එතකොට කීයද? 6යි නේ. ඊළඟ එක පඤ්ඤවා. පඤ්ඤවා කියන්නේ ප්‍රඥා සම්පන්නයි. ප්‍රඥා සම්පන්නයි කියන්නේ මොකද්ද? උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. උදයත්ථ ගාමිනිය කියලා කියන්නේ සමුදය අස්තංගමේ හට ගැනීමත් වෙනසීමත් කියන කරුණු ගැන තියෙන අවබෝධය. හට ගන්න හේතු වෙනවා නම් යම් කරුණු ඒව නැති වෙනකොට අර හටගත්තු දේ නැති වෙලා යනවා. එතකොට ඒ හට ගන්න උමනා කරන කරුණු ගැනත් අවබෝධයක් තියෙනවා. ඒක නැති වෙලා යනකොට ඒක නැති වෙන බවත් ආන්න ඇතිවීමත් නැතිවීමත් ගැන. දැන් අපි ගත්තොත් රූපේ හට ගන්න හේතුනේ සතර මහා ධාතුනේ. සතර මහා ධාතු නැති වෙනකොට රූපේ නැති වෙනවා. ස්පර්ශය හට ගන්නකොට විදීම හට ගන්නවා. ස්පර්ශය නැති වෙනකොට විදීම නැති වෙනවා. ස්පර්ශය හට ගන්නකොට සංඥාව හට ගන්නවා. ස්පර්ශය නැති වෙනකොට සංඥාව නැති වෙනවා. ස්පර්ශය හට ගන්නකොට සංස්කාරය තියෙනවා. ස්පර්ශය නැති වෙනකොට සංස්කාර නැති වෙනවා. නාම රූප හට ගන්නකොට විඥානය ඇති වෙනවා. නාම රූප වෙනස් වෙලා නැති වෙනකොට විඥානය නැති වී යනවා. ඔන්න ඇතිවීමත් නැතිවීමත්. එතකොට ඒක කරන්නේ කොහොමද? ආර්ය වූ නිබ්බේධිකාය. ඔව්, අවබෝධයෙන්ම ඒකේ ඇති වෙන්න ඕනේ යම් කිසි අවබෝධයෙන් ඇති වෙන්න ඕනේ. ඔව්, ඒක හිත පිහිටන්නේ නැහැ. පැහැදීමක් නැහැ. එයා දැන් සාමාන්‍යයෙන් අපිට හිත පහදිනවනේ. ඇලෙන්න නම් යමකටනේ. මලකට ඇලෙන්න නම් ඒ මල ගැන අපිට හිතේ පැහැදීමක් ඇති වෙන්න ඕනේ. ලස්සන කුරුල්ලෙකුට නැත්තම් සුරතල් සතෙකුට අපිට ඇති වෙන්න නම් පැහැදීමක්. මඩ නාගෙන එකක්ක ගාගෙන ඉන්න ඌරු පැටියෙකුට පැහැදීමක් ඇති වෙනවද? ඇයි ඒ? පැහැදෙන්න ඕන කරන කාරණේ එතන නෑ. අන්න පැහැදීමක් ඇති වෙන්නේ අවබෝධය ඇති වුණාම ඒ අරමුණ ගැන. ඒක තමයි එතන කලකිරීම කියන්නේ. එතකොට එතන පිහිටන්නේ. දැන් අපි ගත්තොත් අර සුබ සංඥාවක් මොකක් හරි ඇති වෙන්නේ, ඒක එයා හිතේ මේ ප්‍රසාද පූර්වක නිසා ඒකට එයා ඇදිලා යනවා. ඇදිලා යන්නේ මේක ඇති වෙන හැටි නැති වෙන හැටි අවබෝධයක් තියෙනවා නම් මේක මේ අනිත්‍ය ලෝකෙට අයිති එකක් කියලා අවබෝධයක් තියෙනකොට ඒකට හිත ඇදිලා යන්නේ. අන්න මනාකොට දුක් කෙලවර කරන්න ඒක උපකාර වෙනවා. අන්නෙවෙනි ප්‍රඥාවකින් යුක්තයි. එතකොට මහානාමට කියනවා මහානාම. එතකොට අර ශ්‍රාවකයා ඔන්න ඒ කරුණ හතෙනුත් යුක්තයි. මොකක්ද ඒ කරුණ හත? සද්ධා, හිරිමා, උත්තාපි, බහුසුතෝ, ආරද්ධ විරියෝ, සතිමා, පඤ්ඤවා. සිංහලෙන් හිත පැහැදී තිබීම, ලැජ්ජාව තිබීම, භය තිබීම, ධර්මයේ බොහෝ ප්‍රගුණ කොට තිබීම, පටන්ගත් වීරිය තිබීම, මනා සිහිය තිබීම, ප්‍රඥාවන්ත වීම. එතකොට ඒ ප්‍රඥාවන්ත වීමට තමයි මේ කොටස කිව්වේ අපි. ඇතිවීම අහට ගන්න ආකාරය, නැති වෙන ආකාරය ගැන මේ ගැන තියෙන තීරු ගැනීම. ඊට පස්සේ ආනන්ද හඳුරෝ කියනවා ඒ වගේම මහානාම ආර්ය ශ්‍රාවකයා පළවෙනි ධ්‍යානයේ පහසුවෙන් ඇති කරගෙන කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවයෙන් යුතු පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා විතක්ක විචාර සංසිඳුවලා ආධ්‍යාත්මී ප්‍රසාදය ඇති වෙන ආකාරයේ මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව විතක්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා ওই ප්‍රීතියට නොඇලී විරාගයෙන් යුතුව, උපේක්ෂාවෙන් යුතුව, සීයෙන් යුතුව සැප විහරණයෙන් වාසය කරනවා තුන්වෙනි ධ්‍යානෙට පැමිණිලා. ඒ වගේම මේ සැප දෙකම නැති උපේක්ෂාව තුළ බලවත් සමාධිමත් වෙච්ච හතරවෙනි ධ්‍යානෙ තුලත් වාසය කරනවා. මේක ආර්ය ශ්‍රාවකයාගේ ධ්‍යාන හතර. ඊට පස්සේ කියනවා මහානාම ආර්ය ශ්‍රාවකයා ඔය විදියට සීලවන්ත නම්, ඔය විදියට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම්, ඔය විදියට භෝජනයේහි අවබෝධය තියෙනවා නම්, නිදිමරාගෙන බණ භාවනා කරනවා නම් ඔය විදිහට ඔය කරුණු හතෙන් සද්ධර්ම හතෙන් යුක්ත නම් ධ්‍යාන හතරම ඇති කර ගන්නවා නම් ඒතර ඔක්කොම කීයේද? අතන 7යි. දහම් කරුණු 7යි. ධ්‍යාන 4යි 11යි. අතන 4යි කීයේද? 15. මෙන්න මේකට තමයි මහා නාම ඔය 15ට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ඖසේක පටිපදා හික්මෙන ප්‍රතිපදාව චරණ ධර්මය කියන්නේ. මේ ඕකෙන් කියනවා මේ බීජය කුණු වෙලා නැතුව ඒ අවබෝධයේ පිණිස නිවන පිණිස නිවන් අවබෝධයේ පිණිස හොඳට මෝරලා භව්‍ය ඒ කියන්නේ ඒ සිද්ධිය වෙන්න ඕන ආකාරයට සකස් වෙන්නේ ඕම් ඔය කරුණ වලින් කියනවා. කියන මහානාම කිකිලියක් ඉන්නවා. මේ කිකිලි පිටර දානවා. පිටර දාලා මේ කිකිලි මොකද කරන්නේ? මනාකොට මේ පිටර ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන හොඳට මේ පිටර රකින්නවා. කිකිලි දාපු පිටර. නමුත් කිකිලිට මෙහෙම අදහසක් නැහැ. අනේ ඉක්මන්ට ඔව් පැටව් එළියට වරින් කියලා අදහසක් නැහැ. කිකිලි මොකද කරන්නේ? දැන් මේ උපමාවත් අපි කියන කාරණේම නේ. මේ කීකේ සිටීමක් නැහැ. මේකේ තියෙන්නේ මේ කිකිලිට කරන්න තියෙන මොකද්ද? කිකිලි කරන්නේ පාඩුවේ අනේ කිකිලිත් එක්ක දොඩෝගෙන යනවද? මට පැටව හම්බෙලා තියෙන බලාපල්ලා මම ඕක රකින්නෝ. ඒ රැක්කට පස්සේ පැටව ටික මම එළියට ගන්නවා. එදාට උඹලට මගේ පිරිස ගැන තේරි. එහෙම දොඩාගෙන කිකිලි යනවා. ඒ පාඩුවේ කකා බිවි ඉන්නවා. රැකීද? කිකිලි කරන්නේ මොකද්ද? මොනවා හරි චුට්ටක් කාලා ඇවිල්ලා මේක රකින්නවා. වෙලාවට කියන කිකිලිට අදහසක් නැහැ. අදහසක් නැති වුණත් කිකිලිට ඒත් එතන පැටව ලැබෙන්න ඕන කරන අවශ්‍ය කරන දේ තියෙනවා. මොකද්ද? කිකිලි පැටව ටික රකින්නවා. වෙලාවට හොද්දට මේරුවාට පස්සේ මෝරගෙන පැටව ටික එළියට එනවා. මහානාම ඒ වගේ ශ්‍රාවකයා ඔය ආකාරයට සීලවන්ත වුණොත් ඔය ආකාරයට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වුණොත් ඔය ආකාරයට අවබෝධයෙන් යුක්තව ආහාර ගත්තොත් ඔය ආකාරයට ඔව් ජාගරියාණු යෝගේ නිදිමරමින් බණ භාවනා කළොත් ඔය ධර්ම කාරණා හති හොඳට පිළිටලා හිටියොත් ධ්‍යාන හතර හොඳට ප්‍රගුණ කරලා තිබුණොත් ඒ බීජේ කුණු වෙලා නැහැ. ඒ බීජේ නරක් වෙලා නැහැ. ඒ බිත්තරේ කුණු වෙච්ච නැති බිත්තරයක්. ඒ බිත්තරේ රකින්න ඒක. දැන් ජීවිතය කියන්නේ බිත්තරේ නං. ඒක රකින්න ක්‍රමේ තමයි ඒ. ඒ බිත්තරේ මෝරනවා කියනවා. ඒ බිත්තරේ මෝරනවා. ඒ බිත්තරේ කුණු වෙලා නැහැ. ඒතර ඒ බිත්තරේ පලාගෙන එළියට එන්න අවිද්‍යාව නැමැති බිත්තර කටුව බිඳගෙන විද්‍යාව නැමැති එළිය දකින්න ආන්න යාට එයාට අවස්ථාව තියෙනවා. මහානාම ආර්ය ශ්‍රාවකයා ඔය විදියට ධර්ම කාරණා 15 පුරුදු කරනවා නම් ඊට පස්සේ ඒ ආර්ය ශ්‍රාවකයාට පුළුවන් තමන්ගේ ජීවිතේ ආපස්සට බලන්න. එක ජීවිතයක් දෙකක් තුනක් හතරක් පහක් දහයක් පනහක් සීයක් පන්සීයක් දාහක් දසදාහක් ලක්ෂයක් දසලක්ෂයක් කෝටියක් කල්පයක් සංවට්ට විවට්ට කල්ප තමන් ආපු ගමන බලන්න පුළුවන් කියනවා. මේක තමයි කියනවා මේ පළවෙනි එක මේ බිත්තරේ මෝරලා බිත්තරේ බිඳගෙන එන පළවෙනි උපත කියනවා. පුබ්බේ නිවාස ඥානි. ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයා ඔය විදිහටම ධර්මයේ පිහිටලා අනුත්තර වූ උපේක්ෂාවෙන් පිහිටලා හතරෙනි ධ්‍යානෙ පිහිටලා දිවස් ඥාණයට හිත යොදනවා. මොකද්ද දිවස් ඥාණය කිව්වේ? මේ සත්වයන් කර්මානුරූපව හොඳට මතක තියාගන්න. එතකොට අපි ඉපදුනෙත් කර්මානුරූපව වගේම මේ යන්නේ කර්මානුරූපව. කර්මානුරූපව මේ යන ආකාරය ඒ මිය ගිහින් කර්මානුරූපව කර්මානුරූපවම උපදින ආකාරي චුතියත් උපතත් අවබෝධයෙන්ම ලෝකේ චුතියත් උපතත් ලෝකේ සිදුවන ආකාරය අවබෝධයෙන් මෙයාට දකින්න පුළුවන් කියනවා. චුතූපපාත ඥානය මහානාමයේ මේක තමයි කියනවා ශ්‍රාවකයාගේ බිත්තර කටුව පුපුරගෙන එන දෙවණී අවබෝධය. ඒක කියනවා. ඒ වගේම මහානාම ආර්ය ශ්‍රාවකයා මේ මනාකොට සියෙන් යුක්තව හිත යොදනකොට ආරි සත්‍ය අවබෝධය කරා මේ දුකයි කියලා ඒ ආකාරයෙන්ම දකිනවා, අවබෝධ කරනවා. මේක තමයි මේ දුක හටගන්න හේතු වෙච්ච කාරණාව කියලා තෘෂ්ණාව ඒ විදිහෙම දකිනවා. මේ තෘෂ්ණාව නැතිවීම දුකේ නිදහස් වීම කියලා ඒ ආකාරයටම දකිනවා. මේ මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඒ ආකාරයටම දකිනවා. මේවා තමයි ආශ්‍රව කියලා මේ හිතේ මුල් බැසගෙන තියෙන කෙලෙස් ස්වභාවය. දැන් අපිට පේන්නේ නැහැ නේ එහෙම ස්වභාවයක් තියෙන බව. මේ මාර්ගයේ වඩනකොට තමයි ඒක තේරුම් යන්නේ. ඒක පුළුවන් ඉන්නේ බුදුරජාන් වහන්සේ වට පාවිච්චි කරන්නේ මේ තමාර අවස්ථාවල උන්වහන්සේ පාවිච්චි කරනවා කෙලෙස් වලට මේ කටු කියලා. දැන් කටුවක් කියලා තියෙනවා කකුලේ. අපිට පේනවද කටුව? පේන්න නම් ඒක රිදෙනවා විදෝනවා. කටුව පේන්නේ නැහැ. පේන්න නම් මොකද කරන්න ඕන? ඊට අදාළ ප්‍රතිකාරම කර කර මේ කටුව පාද ගන්න ඕනේ. පාද ගත්තට පස්සේ තමයි ඒක ඇදලා අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් මේ ධර්මයේ තියෙන. මේ විදිහට ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව අවබෝධ කරලා ආශ්‍රවයන් ක්ෂය කරලා නිකලෙස් වෙලා ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ප්‍රඥාවෙන් ලැබී මුක්තිය තමන්ම ඇති කරගෙන ඒ තුල වාසය කරනවා. ඒක තමයි මහානාම. ඒ කිකිලි රැකපු බිත්තරේ පුපුරාගෙන ආපු ඊළඟ උපත, ඊළඟ දේ. එතකොට දැන් බලන්න මේ කිකිලිගේ කතාවේ. දැන් බුද්ධ දේශනාවල මේ වගේ උපමා තියෙනවා. මේ හරි මේ මේක කටින් කියන එක නෙමෙයි. මේක ක්‍රියාවක්. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මහානාම ශ්‍රාවකයා සීල සම්පන්න වෙලා ඉන්නවා නම් ඒක තමයි ඒක ආйти චරණයට. මොකිටද ඒක ආйти? චරණ ධර්මයක් කියනවා. මහානාමේ ශ්‍රාවකයා ඉන්ද්‍රිය සංවර වෙලා ඉන්නවා නම් ඒක ආйти චරණ ධර්මයකට. මහානාමේ ශ්‍රාවකයා අවබෝධයෙන් ආහාර ගන්නවා නම් ඒක ආйти චරණ ධර්මයකට. මහානාමේ ශ්‍රාවකයා නිදිවරාගෙන බණ භවනා කරනවා නම් ඒකායිතිත් චරණ ධර්මයකට. මහානාමයේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදී සිටිනවා නම් ඒකායිතිත් චරණ ධර්මයකට. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය කෙරෙහි ලැජ්ජාවෙන් සිටිනවා නම් ඒකායිති චරණ ධර්මයට. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේට බයව සිටිනවා නම් ඒකායිති චරණ ධර්මයට. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා බෞස්ෘත භාවයෙන් යුක්තව සිටිනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මුලමදාග පිරිසිදු ධර්මයේ ගැන ඒකායිති චරණ ධර්මයටයි. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා පටන්ගත්තු වීරියෙන් යුක්තව වාසය කරනවා නම් ඒකායිතිත් චරණ ධර්මයටයි. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා සිහිනුවණින් මනා සිහියෙන් වාසය කරනවා නම් ඒකායිතිත් චරණ ධර්මයටයි. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්තව වාසය කරනවා නම් ඒකායිතිත් චරණ ධර්මයටයි. මහානාමයේ ආර්ය ශ්‍රාවකයා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ කිනි මි ධ්‍යාන හතර පුදුආගෙන වාසය කරනවා නම් ඒකායිති චරණ ධර්මයටයි කියලා මේ පසලොස් චරණ ධර්ම ආර්ය ශ්‍රාවකයාගේ පසලොස් චරණ ධර්ම තෝරනවා. ඊරවසි කියන මහානාම ආර්ය ශ්‍රාවකයා යම් දවසක පෙර ජීවිත ගත කරන නුවණ ගත කළ බව දන්නා නුවණ පුබ්බේ නිවා සානුස්සති ඥානෙ ඇති වුණා නම් ඒක ඒ ශ්‍රාවකයාගේ විද්‍යාවයි. මහානාම ආර්ය ශ්‍රාවකයා යම් දවසක දිවස් ඥාණයෙන් යුතුව, දිවසින් යුතුව මේ ලෝක සත්‍යයන් චුත වෙන ආකාරයත්, උපදින ආකාරයත් නුවණින් දකිනවාද? ඒකේ ශ්‍රාවකයාගේ විද්‍යාවයි. මහානාම, ඒ වගේම ආර්ය ශ්‍රාවකයා යම් දවසක සීල ආශ්‍රවයන් ශේ කරලා අරහත්ත්වයටපත් වෙලා නිකලෙස් වෙලා පරිපූර්ණ වශයෙන් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන වාසය කරනවාද? ඒක ඒ ශ්‍රාවකයාගේ විද්‍යාවයි. ඔය විදිහට මහානාම ශ්‍රාවකයා විද්‍යාවෙනුත් යුක්තයි, චරණ ධර්මෙනුත් යුක්තයි, විද්‍යා චරණ සම්පන්නයි, විද්‍යාවෙනි චරණයි කියන දෙකෙන් යුක්තයි කියන්නේ මේ ශ්‍රාවකයාට ඔන්න ඕකටයි. මහානාම ওই කාරණේ දැනගෙන සනං කුමාර කියන මහා බ්‍රහ්ම රාජයා මෙන්න මෙහෙම ගාථාවක් කිව්වා. ආනන්ද හඳුරු කියන්නේ, කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ විජ්ජාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේව මානුසේ කියන මේ ලෝකයා අතර පරම්පරාගත ගෙවන පරම්පරා නාමය ඇතුළු ලෝකයා අතර කවුද ශ්‍රේෂ්ඨ කියලා හොයාගෙන යනකොට ශ්‍රේෂ්ඨ වෙන්නේ ක්ෂත්‍රිය කෙනා. හැබැයි දෙවියනුයි මිනිස්සුයි අතර ශ්‍රේෂ්ඨ කෙනා හොයාගෙන යනකොට කවුද ශ්‍රේෂ්ඨ වෙන්නේ? මේ විද්‍යාවෙනුත් මේ චරණ ධර්මයෙනුත් යුක්ත වූ කෙනා. කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. මේ ශ්‍රාවකයා ගැන අද අපි ඉගෙන ගත්තේ. ශ්‍රාවකයාගේ තියෙන ඒකනේ මෙතනට එන්න දෙන්නේ නැත්තේ. දැන් තේරෙනවාද? ශ්‍රේෂ්ඨත්වයේ තියෙන මේ ධර්මයේ හැසිරීම තුළ, මේ ධර්මයේ තුළ ලෝකයේ ඒකට විරුද්ධ එකයි. කියන මහානාම මේ සනං කුමාර කියන බ්‍රහ්මරාජයා ඒ ගාතාව ලස්සනට කියපු එකක් කියනවා. ඒක වැරදි ගන්න නෙමෙයි කියන එක සුභාෂිතයක් කියනවා. ඒක දුර්භාෂිතයක් නෙමෙයි කියනවා. ඒක අර්ථවත් කියනවා. අනර්ථවත් නෑ කියනවා. ඒක භාග්‍යතුන් වහන්සේ පවා හරි කියලා අනුමත කළා කියනවා. බුදුරජාණන් වහන්සේ දැන් එතන කොහේ, එතන හිටියේ කොතනද? දෙපට සිවුරේලලා හාන්සි විල අහගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ නැගිට්ටා. මෙట్ల වාඩි වුණා. වාඩි වෙලා ආනන්ද හාමුදුරන්ට කියනවා, සාදු සාදු ආනන්ද. ආනන්දේ බොහෝමගේ. ආනන්දේ බොහෝමගේ. සාදුකෝතුං ආනන්ද කාපිල වත්තවානං සක්ඛයානං සීඛං පාටිපදං අභාසීති. බොහෝමගේ මේ කපිල වස්තුවෙන් ආපු මේ ශාක්‍යවරුන්ට, කපිල වස්තුවේ ශාක්‍යවරුන්ට මේ ශාසනයට ඇතුළු වෙච්ච ශ්‍රාවකේ සීක කෙනෙක්, හික්මෙන කෙනෙක් කළ යුතු වැඩපිළිවෙල ගැන කරපු විස්තරේ කදිමයි කියනවා. ආනන්ද හාමුදුරුවෝගේ ඒ ධර්ම දේශනාව සමනුඤ්ඤෝ සත්තා හෝසි ශාස්ත්‍රුන් වහන්සේ අනුමෝදන් වුණා. අනුමත කළා. කපිල වස්තුවේ ශාක්‍යවරු ඒ ආනන්ද හාමුදුරන්ගේ කාරණේ අහලා බොහෝම සතුටින් පිළිගත්තා. අන්න බලන්න. මේකනේ තියෙන්නේ. නිහතමානීව සතුටින් පිළිගන්නේ. ඉතින් අර කාලයක් තිස්සේ අපිට මේ ධර්මයේ සම්බන්ධයෙන් අර ශ්‍රද්ධාවෙන් දහම් කරුණු පිළිගන්න නිහතමානීකම වෙනුවට සැකයයි, ආඩම්බරකමයි, අහංකාරකමයි, එකට එක කිරිල්ලයි, දෙඩවිල්ලයි ඔක්කොම ආපු නිසා දැන් අපිට ඒව සනීප කරගන්න අමාරුයි. ඇයි? ඒව තමයි ඉස්සරහට එන්නේ. දැන් බලන්න මේකේ අර සාක්‍ය ප්‍රතිසනී හොඳයි කියලා අනුමෝදන් වුණා. පිළිගත්තා. එතකොට බලන්න මෙන්න මේ පැහැදීම. අද අපි මේ ඉගෙන ගත්තේ මොකද්ද? මේ සූත්‍ර දේශනාව සීක සූත්‍රය. දැන් මේක පැහැදුන්නේ නැත්නම් ඔබට එකපාරටම තේරුන්නේ නැත්නම් ඔබ මොකද කරන්න ඕනේ? නැවත 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 මේක අහන්න ඕනේ. එක්ක නැවත නැවත ඉගෙන ගන්න ඕනේ. නැවත නැවත සිතන්න ඕනේ. කරුණු ගොනු කර ගන්න ඕනේ. ඊට පස්සේ හිත පහදවා ගන්න ඕනේ. ආ, මේ ක්‍රමයටයි ශ්‍රාවකයා පුහුණු වෙලා තියෙන්නේ. මේ ක්‍රමයට පුහුණු වීම තුළයි ශ්‍රාවකයා අවබෝධය කරා ගිහින් තියෙන්නේ. මේක මේ මනසින් තර්ක කර කර ගියපු ගමනක් නෙමෙයි මේ තියෙන්නේ. ක්‍රමානුකූලව ධර්ම කරුණු ප්‍රගුණ කරමින් ගියපු එක. මේක මේ ගණන් හිල හදන එකක් නෙමෙයි. ධර්ම කරුණු ප්‍රගුණ කරමින් ගියපු එක. මේ ගණන් හිල හදන වගේ ක්‍රමිකුත් මේකේ තියෙනවා. හැබැයි මොකද්ද? අර ඒ පිළිවෙලට කරන්න ඕනේ. ඊළඟට මේක මේ පිටපොට පයින් නැතුව සාමාන්‍යයෙන් අපි ගම්මු මේ මෝඩිය බෝතලයක. බෝතලයක මෝඩිය අපි වහන්න ඒක වටේ තියෙනව නේද ත්‍රෙඩ් එකක්. ඒ ත්‍රෙඩ් එකට තමයි මෝඩිය තියලා ගාන්න කරකවන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? කරකැවිලා වැහෙනවා. එතකොට හරියට මේ ත්‍රෙඩ් එකට මෝඩිය වැටුනොත් කරකවන්නත් ලේසි, තද කරන්නත් ලේසි, අරින්නත් ලේසි, වහන්නත් ලේසි. අපි මේක ඒක සලකන්නේ නැතුව අපිට ඕන හැටි මේක තද කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ඒක හිර වෙනවා. හිර වුණාට පස්සේ මෝඩිය ගලවන්නත් බෑ, තද කරන්නත් බෑ, වහන්නත් බෑ. එහෙම වෙන්නේ නැද්ද? ආන් එහෙම වෙච්ච පිරිසක් තමයි දැන් ඉන්නේ ලෝකේ. මෝඩිය තද කරන්නත් බෑ, වහන්නත් බෑ, ගලවන්නත් බෑ, බුරුල් කරන්නත් බෑ. එතකොට දැන් බලන්න මේ මෝඩිය හොල්ලන්නවත් බෑ. ඒතකොට හයි වෙලා. නමුත් නියම විදිහට යා ත්‍රෙඩ් එකට දාලා ගාන්ට කරකවනවා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ගාන්න ඒ බුරුල් කරන්න පුළුවන්, වහන්නත් පුළුවන්, බුරුල්ට ගන්නත් පුළුවන්, තද කරන්න පුළුවන්. හැබැයි පොට පිට පැන්නොත් අනේ පොට පිට පැනපු අයට කොහොම කිව්වත් හරියන්නේ නැහැ. මොකද හේතුව? ඒක තද වෙලා තියෙන. ඒක බුරුල් වෙන්නෙත් නැහැ. ඒක හැබැයි තද වීමකටපත් වෙලත් නැහැ. බෝතලේ වැහිලත් නැහැ. මූඩිය බෝතලේ තියෙනවා. හැබැයි වැහිලත් නැහැ, ඇරිලත් නැහැ. ආන් ඒකයි වැරදි විදියට කල්පනා කරාම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මූඩිය පිට යව ගන්න නැතුව. ඒක හරියට ඒකේ තියෙන ශිල්පේ නේද? බෝතලේක මූඩිය ඇරියාම ඒක වහනක හොඳට බලලා එයා ලස්සනට ඒක වැහුවොත් කිසි කරදර නැතුව මූඩිය බෝතලට තද කරන්න පුළුවන්. ඊට පස්සේ යාට ඒ විදියටම ආපහු කිසි කරදර නැතුව අරින්නත් පුළුවන්. එයාට බුරුලට ඕන නම් බුරුලට පුළුවන්. ටිකක් තද කරන්න ඕන නම් තද කරන්න පුළුවන්. අරින්න පුළුවන්. නමුත් එයා නොසැලකිල්ලෙන් එයා හිතුමනාපට ඒකේ තියෙන ක්‍රමයෙන් බැහැර වෙලා එයාට ඕන හැටියට කරන්න ගියොත් මුඩි හිර වෙනවා. ඊට පස්සේ කරන්න බෑ එයාට ඒක. ඉතින් මේ නිසා එහෙම Tamange කල්පනාව ධර්ම කාරණුව වලට ගලපන්න නම් ඒ ක්‍රමේ තමයි හිත පහදවාගෙන යන්නේ. හිමින් හිමින් කරබර නැතුව පහන් සිතින් ඒක දියුණු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. අර අහංකාරකමට ඉඩ දෙන්න එපා. ආත්ම දෘෂ්ටියට මට ඕකවට මට මොකද්ද ඕක මම කෙරුමා. මට පුළුවන් ඕක කරන්න. කවුරු කොහෙත් තියෙන එකම බණනේ. ඔහොම කියාගෙන කොටසක් ඉන්නවන්නේ මේකේ. අහන් ඒ මෝඩි තද කරගෙන. ආයෙත්ින් හරි අර මේ හරි ගොරෝසුයි දැඩි. එතකොට මොකද වෙන්නේ? නැමෙන්නේ නැහැ කොච්චර ධාර්මික කරුණ කිව්වත්. එයාගේ හිත නැමෙන්නේ නැහැ. එයාගේ හිත තියෙන්නේ මෝල් ගස් ගිලපු හිත. ආයෙත්ින් එහාට මෙහාට හරවන්න බෑ. එයාගේ මතේ තමයි මතේ. එහෙමයිට මේ ධර්මයේ අල්ලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒක උත්සාහ කළා බැලුවට කමන්නේ එහෙමයි වුණත්. එතකොට මේ ඒක තමයි මේ ධර්මයට උවමනා කරන දේ. මේ දහම් කරුණු වලදී හරියට ප්‍රයෝජනවත් වෙනවා. ඒ තමන්ගේ මතේ ගන්න නැතුව මේ ධර්මයේ විස්තර කරන කාරණේට නිහතමානී වීම. නිහතමානී වෙලා සිටීම. එතන තමයි යාට යහපත සිද්ධ වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ සමාජය තුල අභියෝග තිබිච්ච බවට මේ අද උදේ අපි කතා කළා උපාලි නැද්ද? තිබුණා කිං හරියට තිබුණ අභියෝග. මොනතරම් අභියෝගද? එක කාලයක් තිබ්බා අර සවැත් නුවර අඹගස් ඔක්කොම කපලා දැම්මනේ. බුදුරජාණන් වහන්සේ අඹගහක් යට ප්‍රතිහාරි පානවා කියලා ප්‍රකාශ කරාම අඹගස් ඔක්කොම කපන්න ඒගොල්ලන්ට කොච්චර බලයක් තියෙනද ඇද්ද? ඉතින් මේ අභියෝගෙ මැද්දි ශ්‍රාවකයා හිටියේ කොහොමද කෙලින්? සෝතාපට්ටි අංග නිසා. මොකද්ද? පැහැදීම. ඒ පැහැදීම අවබෝධයකින් යුක්තව තියෙනවා නම් ආයි එක එක්කෙනා කවුරු කිව්වත් එයාව හරවන්න බෑ. ඒ පැහැදීම නිකන් කටවචනට තියෙන පැහැදීමක් නෙවෙයි. ආන් ඒකයි තමන්ගේ ජීවිතයට උමනා කරන පැහැදීම. ඒ නිසා චිත්ත ප්‍රසාදයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ධර්ම කිරී පහදින්න ඕනේ. දැන් බලන්න නිවන් මඟ ශ්‍රාවකයෝ දැනගෙන හිටපු ලස්සනේ කාලේ. ඒක නුමනා කරන්නේ නේ. ශ්‍රාවකේ බොහොම ලස්සන නිවන් මඟ දැනගෙන ඉන්නවා. ඒ දැනගෙන හිටියේ විදිය දැන් ওই ආනන්ද හැමතුරු මොන සීක ප්‍රතිපදාව විස්තර කළා. විද්‍යාව මේකයි, චරණ මේකයි කියලා විස්තර කළා. එතන මේ විස්තරේ මූලික බුද්ධ දේශනාවට ගැලපෙනවද විරුද්ධයිද? මේකයි. එතකොට මේක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අර බෙරේට වෙච්චදී විලා නැහැ මේකේ. පිරිසිදුයි ධර්මයේ. ඒ නිසා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ සීක ප්‍රතිපදාව අපට යන්තමින් හෝ දියුණු කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු.